සම්බුද්ධාගම තේරුම් ගත හැකි වෙන ආකාරයේ
සරල ධම්මදේශනා පිළිපැද වීමට හේතුව බලාපොරොත්තුනේ ධම්මදේශනා ආලයේ අනුව පිළිපැදීම තුළින් මේකට කොමනක් පොදවසකදී නිවන් ලබා ගැනීම සඳහා එම ධම්මදේශනා ඇසීමේ කුසලයේ හේතු වෙනවා ඇති. ඉතින් මේ වාක්‍යය කරුණා දහසක් පිළිදැරි කරගෙනයි අපි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ. සෑම බෞද්ධ කුලසමුදාය බලාපොරොත්තුන් ලබන නිවන් අවබෝධ කර ගැනීමට නම් මේ පංචස්කන්ධ ලෝක ධර්මයේ සිය ධර්මයන් තුළ පවර්ණා වූ ආත්මීය සංකල්පනා සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. අනාත්ම සංඥාව තමාගේ සිත තුළ ඇති කරගත යුතුයි. ඒ අනාත්ම සංඥාව ඇති කර ගැනීම පමණයි. නැත්නම් ඒ ආනන්ද දර්ශනයේ භාවනා තුළින් අධ්‍යක්ෂණය පමණයි. කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අදම වශයෙන් සෝවාන් වන්නේ සනාතන ලක්ෂණය අවබෝධ වීම උපරිම වශයෙන් රහත් වන්නේ සෝවාන් ලක්ෂණය අධ්‍යක්ෂණය තුළින්. එම නිසා මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට හේතු වන ආකාර අතරින් මේ අයිත ඉතාමත්ම සරල වශයෙන් කරුණු දැක්වීමට උපකාර වන ආකාරයේ නාම රූප අරමුණු කරමින් ඒ අනාත්ම ලක්ෂණය මතුකර ගත හැකි ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමටයි මා අදහස් කරන්නේ. සාමාන්‍ය අනාත්ම ලක්ෂණය අවබෝධ කරන්න පුළුවන් ආකාර රාශියක් තියෙනවා. පංචස්කන්ධ ධර්ම වශයෙන් දැකලා අනාත්ම ලක්ෂණය දකින්න පුළුවන්. ආයතන හයක් වශයෙන් දැකලා ඒ වගේම ධාතු හයක් වශයෙන් දැකලා නැත්නම් ආයතන 12ක් වශයෙන් එහෙමත් නැත්නම් ධාතු 18ක් වශයෙන් නැත්නම් පස්ස ආයතන හයක් වශයෙන් ඒක බල ධර්මතාව වශයෙන් පටිච්ච සමුප්පාදා පංචස්ස සමුප්පාද ධර්මතාව වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම ආදී විවිධ ආකාර තියෙනවා මේ අනාත්ම ලක්ෂණය මතු කරගත හැකි. ඉතින් මේ ප්‍රශ්නාවලියේ මට්ටම මත මේ අවබෝධ කරගත හැකි ආකාරයේ සංගාව පවතින නාම රූප වශයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් අධ්‍යක්ෂණ හි ආඥාවක් නැති බව තේරුම් ගන්න එක පහසුම ඕනෑම කෙනෙකුට වාගේ තේරුම් ගන්නට පුළුවන් කාරණාවක්. ඒක නිසා මේ සම්දිනාත්ම තේරුම් ගැනීමට හැකිලා නාමකාරී නාම රූප අනුමන කරමින් අනාත්ම ලක්ෂණය මත කරගත හැකි කෙසේද කියන කරුණ අපි මේ අයට පෙන්වා දෙන්නට අදහස් කරමු. සමස්ත ලෝක සත්‍යම හදසම පිටාරගෙන මේ ශක්තිය සිටින අය මම කියන කෙනෙක් සිටින අය මගේ කියලා කෙනෙක් සිටින අය නැත්නම් මේ සිටියක් සිටින අය පොදුසේක් සිටින අය දීවේක් සිටින අය ආදී විවිධ වැඩි සංකල්පනවල එළබෙන ආත්ම දෘෂ්ටියේ පිටරයි සිටින. මේ ආත්ම දෘෂ්ටිය කියන්නේ පංචස්කන්ධ ධර්මයන් නැත්නම් මේ නාම රූප ධර්ම එකසාරිත මමය මගේ ආත්මයක් කියලා හිතාගන්න. දෝෂයෙන් තෝෂයෙන්ම මේ ශරීරයේ ගස්තුත් කියන ශරීරයේ වෙනම ධර්මයක් සිත කියන එක තවත් ධර්මයක්. මේ සිත සහ කය කියන දෙකේ එකතුවට තමයි මේ අපේ මමය කියන්නේ මගේ කියන්නේ. සිත සමනක් කියන ලෝකක් තියෙනවා, කය සමනක් කියන ලෝකක් තියෙනවා. ඒක ගැන අවධානය යොමු කරලා මම දේශනා ඉදපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට හරියට අපි හිතමුකෝ මේ යම්කිසි වාහනයක නැගලා ගමන් කරනවා නම් වාහනේ ඉඳගෙන පුද්ගලයා නිසා වාහනේ යනවා. ඒ වගේම මේ ඉඳගෙන පුද්ගලයා යන්නේ වාහනේ නිසා එකිනෙකාට උපකාර වෙන ඒ ක්‍රියාදාම දෙක ක්‍රියාත්මක වන. එලෙසින් තමයි ක්‍රියාත්මක වූ ශරීරය වගේ ක්‍රියාත්මක වූ මනසක් ක්‍රියාත්මක වන විට ඇති වෙන සත්‍ය මනස නිසා කයෙන් පැවැත්මක් කයෙන් නිසා මනසේ පැවැත්මක් පවතින ක්‍රියාශීලී මනසේ සත්‍ය. එතකොට සාමාන්‍යයෙන් මේ ක්‍රියාවට පසුව නැත්නම් ශරීර නැති කලාට වගේ සත්‍යයට පස්වනාකට පසුව කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මේ නිශ්චිතක් නේද සිත සම්පූර්ණයෙන්ම නොතේරෙන සත්‍යයක නේද කියන්නේ කියලා. අර ජීවිතෙන් දෝෂේ දිගින් දිගට පවස්සාගෙන යන උපකාර වන බවාංග චිත්ත පරම්පරාව පවතිනවා. ඒ නිසා ඒකෙදී නාමයේ රූපේ උපකාර වෙනවා, රූපේ නාමයේ උපකාර වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ උපකාර දෙක ලැබෙනින් ඒ නාම රූප ධර්මතාවයන් පවතිනවා. එතකොට මේ සත්‍යයගේ අවබෝධ කරගන්නට බැරි නිසා නාම රූප ධර්මතාව දෙක එකට අරගෙන කතා කරන විට සිතන විට මේ මම සිතන අය මගේ කියලා දෙයක් තියෙනවාය, ආත්මයක් තියෙනවාය කියන වැරදි දෘෂ්ටිය ඇතිවෙනවා. ඒකට රූපස්කන්ධය කියන එක වෙනම ධර්මයක් කියනක තවත් ධර්මයක් කියලා පළමුවෙන්ම තේරෙනවා. එතන මේ සිත කියලා අපි කියවට ඒ කියන විවිධ කොටස්.
එතකොට ඒ සිතින් තමයි අපි වේදනා අත්දකින්නේ. ආර්ථික වේදනාවවත් අත්දකින්නේ සිතින්. කය ඇසුරු කරගෙන ඒ වේදනාව වෙනස් ශරීරයට කායික වේදනාවක් කියන්නේ. සමුත් ඒ වේදනාව අපි අත්දකින්නේ සිතින්. මානසික වේදනාවක් අත්දකින්නවා. මේ වේදනාව කියන්නේ සැප දුක් මඳහස් තියෙන ඕනෑම වේදනාවකට කියන පොදු වචනයක්. උදවල සිතේ තියෙන කොටසක් තමයි මේ වේදනාව කියන්නේ. කියන්නේ වේදනාව කියන්නේ අපේ සිතේ ක්‍රියාත්මක වීම නිසා. ඒ වගේම අපි රෙද්ද දේවල් හඳුනා ගන්නවා. එහෙනම් රූප හඳුනා ගන්නවා රූප සංඥා කියලා කියන්නේ. අනේක හඳුනාත් හඳුනා ගන්නවා ශබ්ද සංඥා. නාසයෙන් දැනෙන ගඳ සුවඳ හඳුනා ගන්නවා ගන්න සංඥා. දිවට දැනෙන ශබ්ද හඳුනා ගන්නවා ඒක කියන්නේ රස සංඥා කියලා. ඒ වගේම කයට දැනෙන වේදන ස්පර්ශ හඳුනා ගන්නවා. ඒකට කියන වශයෙන් තරම වෙනකට තියෙන මතක ප්‍රබල සංඥා පාස්වන්න පුළුවන් පොත්සබ්බ සංඥා කියලා ඒකට කියන්නේ. මනසට දැනෙන විවිධ දේවල් හඳුනා ගන්නවා ඒකට කියන්නේ ධම්ම සංඥා කියලා. මේ ධම්ම කියන්නේ මේ ධම්ම දේශනා කරනවා කියන දැන කියන ධම්මේ වාග් වචනයක් නෙවෙයි. පිටත හමුවන සියලුම ධර්මතාවයන්ටයි ධම්ම කියන වචනේ. ඒකදී ධම්මකමට අපි හඳුනා ගන්නවා විවිධ දේවල්. වේදාකාරයෙන් හඳුනා ගන්නවා හැද රූපයක් දැක්කම මේක රසණයි කියලා හඳුනා ගන්න පුළුවන් කතාවක් කියලා. නැත්නම් සයි මහතයි නිතී වේදාකාරයෙන් හතුරේ කුමිතුරේ හොඳ කෙනෙක් නරක කෙනෙක් වේදාකාරයෙන් හඳුනා ගැනීම කියලා. ඒ වගේම කන දැනෙන ශබ්දයක් මාසයට දැන ගන්න සුවඳක් විවිධ වේදාකාරයෙන් හඳුනා ගන්නවා. ඉවට දැනෙන රසක් මේ ජීවිත රසයන් බොර රස කන රස ආදී වේදාකාරයෙන් හඳුනා ගන්නවා. මේ විදිහට ඒ ඇස කන නාසය දිව ශරීරයේ මනසේ කියන ඉන්ද්‍රියන්ට ඇසට රූප කන ශබ්ද ආදී වශයෙන් ඒ අරමුණු සම්මුණාක් පස්සේ ඒවා හඳුනා ගැනීමක් තියෙන මේ හඳුනා ගැනීම පෞෂිනේ සිට තුන. සිතින් තමයි අපි හඳුනා ගන්නේ ඒකට කියන්නේ සංඥා කියලා. මේ හඳුනා ගැනීම රාශියක් තියෙන මුළු ජීවිත කාලයක් බැලුවොත් එහෙම වචන වලින් ඉලක්කම් වලින් දක්වන්නට බැරි ප්‍රමාණයක් අපි හඳුනා ගන්න තියෙන ඒවා මහා ගොඩක් වෙන සෑම සංඥා ස්කන්ධය කියන එක කතා කරන්නේ. එතකොට සිත තුළින් විවිධ සිතුවිලි අපි හිතන සමහර කුසල පාක්ෂික සිතුවිලි හිතනවා සමහර අකුසල පාක්ෂික සිතුවිලි හිතනවා සමහර අවස්ථාවලදී කුසල අකුසල දෙකටම අයත් නොවන සිතුවිලි සිදෙන අවස්ථා තිබෙනවා. එතකොට ඒ කුසල සිතුවිලි සිදෙන විට ශ්‍රද්ධාවක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා සමහර විට කරුණාව මෛත්‍රිය වෙන සිතුවිලි තියෙනවා ප්‍රඥාව වෙන ඒ සිතුවිලි තියෙනවා. ඒ වගේම අපසල් පාක්ෂික වශයෙන් ගතනක ලෝභයේ ද්වේෂයේ ඊර්ෂ්‍යාව කෝපයේ මානය ආදී විවිධ අපසල් සිතුවිලි තියෙනවා. මේ සිතුවිලි ඔක්කොම චිත්ත සංස්කාර කියන වචනයයි මේ වචනයෙන් හඳුන්වන ලබන්නේ මේ චිත්ත සංස්කාර ධර්ම සය මේ කාරණා චිත්ත සලයි ක්‍රියාත්මක වන එක සිටියේ තියෙන තවත් එක් කොටසක්. ඊළඟට මේ සිතේ මනසිතෙන් තමයි අපි දැනීමක් ඇතිවන්නේ. ඇහැට රූපයක් දැක්කාට පස්සේ ඒ රූපයේ දැකීම පිළිබඳ දැනීමක් පොළවෙනවා. ඒකට අපි කියන්නේ පොත්පත් වල දක්වන බුදුහමෝ දේශනා කරලා තියෙන සංඥානි කියලා. විඥානි කියන්නේ මේ ඥානයේ කරන දැනීමක් ඇති කර දෙනවා කියන අර්ථයෙන් මේක ඒ වචනේ පාවිච්චි කරනවා. එතකොට ඇහැට දැනෙන ඇහැට රූපයක් දැනුණාට පස්සේ ඒ රූපේ පිළිබඳ දැනීමක් ඇති වීමට හේතු කාරණා සියල්ලම දිනුනට අපිට ඒ රූපේ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. සංගත කබ්දයක් හදනවන් පස්සෙවත් දැනීමක් පහළ වෙනවා. මේක තමයි ශෝත විඥානය. ආශේක ධනස්වල දැනනවන් පස්සේ උදාහන විඥානය නම් දැනීම පහළ වෙනවා. දෙවට හස්යයක් දැනුණාන් පස්සේ දිවවා විඥානය. ඒ වගේම කයට යම් කිසි දෙයක් ස්පර්ශවන් පස්සේ ආය විඥානය. එලෙසින් මනසට විවිධ දේවල් අරමුණු වුණාට පස්සේ මනෝ විඥාන කියන ඒවත් පහළ වෙනවා. එතකොට මේ විඥාන ස්කන්ධයත් පිටතට තියෙන දෙයක්. එතකොට මේ නාම රූප කතාවේදී මේ නාම කියන්නේ රූප ධර්මයන් ගැන රූපී ධර්මයන්. ඒ ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තියෙනවා. මොකද්ද? දේහ නාම පිටතට තියෙන ධර්මයන්. සංඥා පිටතට තියෙන ධර්මයන්. සංස්කාර චිත්ත සංස්කාර පිටතට තියෙන ධර්මයන්. එතන චිත්ත සංස්කාර කියන වචනේ විශේෂයෙන්ම දන්නට ඕනේ සංස්කාර කියන වචනේ පොදු එකක්. ඒකෙන් හටගත් ඕනෑම දෙයකට සංස්කාර කියන වචනේ කියන්නේ. රූපයක් සංස්කාරයක්. ඒකේ සමතන චිත්ත සංස්කාර කියන වචනේ ගන්නට ඕන. මොකද චිත්ත තුන පහළ වෙන සිතිවිලි ධර්ම කාර්යික ධර්ම කියන එකයි චිත්ත සංස්කාර කියන එකේ සාමාන්‍ය අර්ථය. එතකොට විඥාන දැනීම මේ සියල්ලම සිතේ ක්‍රියාත්මක කරන ධර්මතාවයන් සිත් කියවම ඔක්කොම දේවල් ඒ සංකප්පතයි. නාමයේ විස්තර කරන සමහර අවස්ථාවලදී බුදුහාමුදුරෝ වචන පහකින් ඒක විස්තර කරලා තියෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන වචන. මෙතන කියන්නේ කරුණ හතරමයි. කරුණ හතර දැක්වීම සඳහා වෙනත් වචන පහක් විස්තර කරලා තියෙනවා. වේදනා සංඥා කියන එක අර කලින් කියපු වේදනා සංඥා කියන කොටස් දෙකේමයි තියෙන දෙයක් නෙවෙයි දෙකමයි. එතකොට සංඥා වේදනා සංඥා චේතනා මානසිකා චේතනා සහ මානසිකා චේතනාව කියන එක මම දන්නවා. මානසිකා කියන්නේ මොනවද කියන්නේ? මේ දෙකම සංස්කාර අර චිත්ත සංස්කාර දෙකයි අරපන්. තව එක වචන තියෙනවා පස්ස කියලා. ඒ පස්සේ කියන්නේ විඥාන සංකේත. එතකොට එතන සර වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරමයි. පස්ස වේදනා සංඥා චේතනා මානසිකා කියන වචන වලින් බුදුහමදු දක්වලා තියෙනවා. ඒ කියන්නේ සිතේ ස්වરૂපය අපි සිතේ ස්වરૂපය තමයි සිත ඇතිවෙන්නේ හේතු තියෙනවා. හේතුන් නැති වුණාට පස්සේ සිත පහළ වෙනවා. ඒක පරිමේම තේරුම් ගන්න විඥානයේ තියෙන ආකාරය. දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ සංඥානේ පහළ වෙනවා කියලා මා කියනවා. ඒක සංඥානේ අපිට ඕනෙ විදිහට ඇතිවෙන එකක් නෙවෙයි. අපිට ඕනෙ විදිහට ඇති කරගන්න හැකි දෙයක් නෙවෙයි. අපිට ඕනෙ විදිහට නැති නොකරගෙන ඉන්නට පුළුවන් දෙයක් නෙවෙයි. හේතුන් කියනකොට ඒ ගිය ප්‍රතිපලයක් වශයෙන් පළදකමයක් වශයෙන් විඥානයේ පහළවෙනවා. දැන් අපි තෝ වම්මල්ල දකුණුමල්ලට කාලා අපි අත්පුඩියක් ගන්නවා ශබ්දයක් ඇති කරනවා. මම්මල්ලත් දකුණුමල්ලත් දෙකද කෙරෙහිම නිසා ශබ්දයේ මේකත් වෙනවා. ඒක ශබ්දයේ ක්‍රියාවේ ප්‍රතිපලයක්. අන්න අත්දෙකකට ගැටීම හේතුව. ඒ හේතුව නිසා හටගත් දේ තමයි ඒ අත්පුඩිය රැකගන්නේ ශබ්දේ. එතකොට මේ ශබ්දේ මම කියන්නට කෙනෙකුට බෑ. මේ ශබ්දේ මගේ කියන්නට කෙනෙකුට බෑ. මේ ශබ්දේ මම ඇති කළා කියලා කියන්නටත් කෙනෙකුට හැකි ගමන්නේ නැහැ. මොකද හේතුන් සංයෝගයෙන් මේ ශබ්දේ ඇතිවෙන්නේ. එනිසින් තමයි සංඥාන ආදී විඥාන ස්කන්ධය. එහෙනම් රූපයක් දැක්කාට පස්සෙ ආලෝකය අනිවාර්යයෙන්ම තියෙන තෝරණයක් පිළිබඳ දැනීමක් ඇති වෙනකොට ඒකේ ඇහැ තියෙනකොට ඇහැ සම්බන්ධ හේතුන් මේ නිර්ධර්මයේ ක්‍රියාදාමයේ නිසිපරිදි තියෙනකොට ඇහැ සම්බන්ධ හේතුන් මේ ධර්මයේ කියන එක නම් අදහස් ගන්න ඕනේ කාජේ ඇහැ සම්බන්ධ විශ්වාය පද්ධතිය ඒ හා සම්බන්ධ වූ මොලේ හා සම්බන්ධ වන ක්‍රියාදාමය මොලේ ශෛලියේ ක්‍රියාදාමය ආදී විවිධ කොටස් ඇහැ කියන එකට ඇතුළත් වෙනවා. මේ ඇහැ නිසිපරිදි ක්‍රියාදාමයේ සිදුවන්නේ රූපයෙන් නිතරම ආලෝකයෙන් නිතරම ඒ තිබුණාමලේ අපේ සිතේ මානසික ආරේවත් ක්‍රියාත්මක මනසක් තියෙනවා. අපි තද කල්පනාවක සිටිනවා නම් සංයෝගයේ කෙනෙක් වුණත් අපිට සමහර තියෙන්නේ. මොකද අපි තද කල්පනාවක සිටින්. එතකොට අපිට අපේ ජීවිතයේ සම්පූර්ණ වෙන නැති ලකින් නැති කලා වගේ තත්ත්වයේ කියලා නම් ඇත්තට හැදියත් ඒ ඇත්තට රූපයෙන් වැදිනවා. රූපසතම් වැදලා ඒක දිවන් දැනීමක් ඇති වෙනවා. සිතේ ක්‍රියාදාමය නැති නිසා. ඒ නිසා ඒ දෙකම පාස්ව එකතු වුණාමයි සප්පේඥානේ නැත්තම් මේ රූපයේ පිටපත දැනීමක් පහළවෙනවා. ඒ දැනීම සමාගයේ එකක් නෙවෙයි හේතුව නිසා හටගත් දෙයක්. සමා ඇති කරගත් දෙයක් නෙවෙයි ඒ කියනවාද හේතුන්ගේ සංයෝගයෙන් මෙදෝ පහළ වුණා ප්‍රතිපල ධර්මය. ඒ කියන්නේ සංජප්පේඥානේ සමාගයේ ආත්මය කියන්නට බෑ. ආත්මය කියන්නේ සදාකාලික වශයෙන් නිශ්චය වශයෙන් කියන ධර්මයකට. මෙතන දැන් ජප්පේඥානේ ඇති වුණා නම් ඊළඟට ඒ ජප්පේඥානේ වහම කියනවා. එතකොට මම හෝ මගේ නැත්නම් මගේ ආත්මය කියලා කන්නට කිසිවක් ඉතිරවන්නේ නැහැ සෝවන්නේ. එතකොට ආත්මය කියලා කන්නට දෙයක් නැහැ. දැන් මෙතන ඉන්න කෙනෙක් අතරින් ඕන කෙනෙකුට දෙකකට වශයෙන්ම කරකවල බැලුවොත් කියන්නේ ඒක වෙනවා. දකින්නකොට ඒකෙන් අපි හඳුනා ගන්නවා නම් අපි දන්නයි නම් මේ අසවනවා කියලා හඳුනා ගැනීම පිළිබඳ දැනුම පහළ වෙනවා. ඒකෙන් පළවෙනි හඳුනාගත්ත එක්කෙනා දැක්කලා දෙවෙනි එක්කෙනා බලනකොට අර පළවෙනි හඳුනාගත්ත මේ ජීවිත පිළිබඳ ඇතුළු ඥාන ඔක්කොම ඉවරයි. ඒවා නැති වෙලා ගිහින්. දෙවෙනි එක්කෙනා දකින්නකොට අර තුන්වෙනි එක්කෙනා දකින්නකොට දෙවෙනි එක්කෙනා අන්තරගත එකක් නැතිවලා මේ විදිහට තමයි චිත්තා ජීවිතයේදී සෑම විටම ඇතිවෙන දෙයක් ප්‍රඥාවෙන් නැති නැති යනවා. ඒවා ඉස්තික ධර්ම වේවා අනිච්ච ධර්ම. ඒවා සදාකාලික ධර්ම නෙවෙයි ඒවා නිරුද්ධ වෙලා නිදී යන ධර්ම. ඒකෝට අනිච්ච කියනවා නම් නිරුද්ධ කියනවා නම් ඒවා ජී මම කියලා ගන්නට මගේ කියලා ගන්නට දෙයක් ඉතිරි වෙනවා. දැන් ඒක නිසා ඒවා ආත්මය කියලා තේරුම් ගන්නට ඕනේ. ඒ ආත්මයක් කියලා දෙයක් නෙවෙයි මම නෙවෙයි මගේ දෙයක් නෙවෙයි ඒක නිසා හදපත් දෙයක්. දැන් කන තියෙනවා මේකේ කන්නේ ශබ්දයේ ගොස්පදිනවා. ශබ්දයේ ගොස්පදිනාට පස්සේ ශබ්ද තරංග කන්නේ වැඩි වෙන නිසා සංගරේ කම්පණය වෙනවා. ඒ කම්පණය වෙනවා ශ්‍රාව පද්ධතියේ ආදාමයෙන් මොලේ තරංග භාවයට පරිවර්තනය වීමක් සිදු වෙනවා. ඒ පරිවර්තනය මොලේ තරංග තමයි දැනීම බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ හේතුන්ගේ ක්‍රියාදාමයේ විස්තරي අපි මේ ශබ්දය දැනගන්න සිතක් ඇති කරගන්න ඇති මේ අපිට ඇතිවන. අපි මේ ශබ්දය දැනගන්න සිතක් ඇති කරගන්න ඕනේ. දැන් මේකට මම කියවුවොත් මම මේ කියන ශබ්ද පුළුවන් නම් අහන්නට ඉන්න කියලා දැන්. දැන් මොනවා නම් පුළුවන් නම් උත්සාහ කරන මම මේ ශබ්ද අහන්නට ඉන්නවා කියලා. මොකද පුස්තක කරලා මේ ශබ්ද තරංග ගොස්මලේ වැඩිකොට ඒ පිළිබඳ දැනීමක් මෙයාට තියෙනවා. මේ ඇයිද ගැනීමක් නම් මෙයාට ඒක පාලනය කරන්න පුළුවන් දෙයක් තියෙනවා. තමන්ගේ දෙයක් නම් තමන් ඕන විදිහට උපදවා ගන්නට නැත්නම් නූපදවන්නේ නැකත් හැකියාවක් තියෙනවා. ඒකම නෙවෙයි. මේ හේතුන් නිසා හටගත් පළ හේතුන් දිනකොට මේ පළ ධර්මයේ පහළ වෙනවා. ඉතින් දැන් පූර්ව සමාධිය කියනවා ශබ්දයෙන් නැති සමාධිය. ඒකට පත් වෙලා ඉන්නවා නම් මේ ශබ්දය අහන්නේ කොරන්නත් මේ ශබ්ද මෙහෙට ඇහෙනවා. එතකොට මේ ඇහෙන ශබ්ද එතන මෙතන නැති වෙනවා. මම මේ වචන පිට කරනවා පිට කරන වචනයක් පාසා සෑම වචනයක් නිදේන. මේ වචනය මෙයාගේ සංගතයේ පිටදීම නිසා ශබ්ද තරංග වැඩි වෙන නිසා පිළිබඳ දැනීම තියෙනවා. ඒ දැනීම ඇතිවන්නේ මේ ශබ්දයේ එල්බකන් ශබ්දයේ එන්නේ. එතකොට ශබ්දයේ එන්නේගෙන ඇති වෙන ශබ්දයේ දැනීම සෝතරිඥානිය ශබ්දයේ නැති වෙනකොටම නැති වෙනවා. ඔක්කොම සෝතඥාන නිරුද්ධ වෙලා ගිහින් එකක්වත් සිද්ධ වෙලා නැහැ. මේගේ ශිෂ්‍යයෙක් ඉනවා. හරි සමාජයක් අවුලෙන් දැක්කම නෝන සම්පූර්ණ ශූන්‍ය දර්ශනය පිළිබඳ දැක්ම කිද්දට විතර කීකම අරමුණක් හදලා ගන්න. එතකොට මේ ශබ්ද ඇසීමේ සිට සමාන කියනවා නම් සමාගයේ සිතක් කියනවා නම් මමයි අසන්නේ කියනවා මෙතන මහා මුලාවක් ඉවරකන ආත්ම ආත්මයේ සංකල්පන ආත්මයක් ඇතකිනේ හැදීම කියනවා. මේක සම්පූර්ණ වැරදි. මේකට හේතුව නිසා හදගත් ඵල ධර්මයක්. මේ විදිහටමයි නාශීත සංසවද දැන්මකට පසු වේදන ගන්න තියෙනවා. මේ කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි. නාශයෙන් නම් කිසි දුකක් ආවම අපේ හොඳුගෙන දෙයක් ඉත අපේ හොඳ දෙයක් අපි අකමැති වුණායි කියලා ඒකට ඒ සුවඳ ගන්න තියෙන දෙකන්න බලපාන්නේ. කැමති වුණත් අකමැති අකමැත බලපාන කමක් නෙවෙයි. සුගන්ධ සුවඳ දායක නාශයෙන් වෙනවා පසු ඒ හා සම්බන්ධිත පද්ධතියේ ක්‍රියාදාමය ආදී නිදේශකේ තියෙන හරියට තියෙනවා නම් ධානයෙන් නාමයේ කියන ප්‍රතිඵලය කියන එක මම කොහොමද දන්නේ. මේ විදිහටමයි ජීවිත රසක් ගන්නවට පසු අපේ තව චිත්තරසක් කියලා ඔබ නොදැනීමට පුළුවන් කමක් නැහැ. නොදැනීමට පුළුවන් අත්දුම කයිදන්නේ ඒක හනුවක් හරි නොදැනීමට පුළුවන් කත්තේ දෙන්නේ නොකෙනකොට ඉන්න පුළුවන්. නමුත් ඒක සීගෙන නොදැනීම කත්තේ දෙන්නේ බැහැ. දැනීමක් පහළ වෙනවා. එතකොට දිවි පහළ වෙන දිවි රස කියන්නේ නිසා පහළ වෙන දැනීම ඇතිවෙන්න හේතු අවශ්‍යයි කියලා දිව තියෙන රස තියෙනවා. රසයක් නැත්නම් ඒවා විඤ්ඤාණයක් කියන්නේ. ඊළඟට දිව හා සම්බන්ධ ඉස්සර පද්ධතිය ක්‍රියාදාමයේ නිසි පරිදි සිදු වෙනවා. මොලේ සෛලයන්ගේ ක්‍රියාදාමයේ මේකාමෙන් සිදුවන්නට ඕන. ඒකමතර රුදේශන සමයදී දේවල් තියෙනවා. ඒකම කරන කිසිපද සිදුවන පමණයි ඒ දෙවීමක් ඇතිවන්නේ. ජීවවාදීඥානයක් ඇතිවන්න. ඒක මම හෝ මගේ කියලා ගන්නවා නම් සම්පූර්ණ මුලාවක්. මම මේ ජීවවාදීඥානය ඇති කරගත්තා කියනවා නම් ඒකත් මුලාවක්. ඒ මුලාව කියන්නේ අවිද්‍යාව කියන නොදක්කම මූලකම කියලා. ඒ මූලකම තිබෙන නිසා තමයි සත්‍යක්ෂිතවා නැත්තම් ආත්මයක් සිටිනවා මම සිටිනවා කියන හැඟීමේ නිල්ප ගන්න දැසගෙන ආත්ම දෘෂ්ටිය ග්‍රහණය කරන්නේ. මේසා මේ අවිද්‍යාව දුරුවනකට ප්‍රඥාව තමයි සිදුතුන ඇතිවේ. ඒ ප්‍රඥාව තුළින් මේ ධර්මය විනිවිද අධ්‍යක්ෂා සමාගයෙන්ම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් කරගත්තේ. ඒ පත් කරගත්තනකොට තමයි ඒ ආත්මයන් නැත කියන එක පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් මම කියලා කියන්නේ. එතකොට කායික දැනුම ස්පර්ශ මේවා ස්පර්ශ වුණාට පස්සේ කාය විඥාන පහල වෙනවා. අපි ඒක මේ විකල්ප මඳුරේ කරනවා කියන මඳුරේ කරනවා කියන්නේ තමන් කැමති උනන් එක තුන දුක්ඛ සාගත කාය විඥානය කියන දුක කියන දේ කාය විඥානය කියන. ඉතින් ගැඹුරුමින් දුක වාගේ සත්‍යයක ප්‍රශ්නාන මේක අපිට අපේ ජීවිතේ ක්‍රියාවන් කියලා කියන්නේ මනස නැති නිසා. එතකොට කාය විඥානය කියන්නේ හේතු තියෙන හේතුන් ඇතුළත් මනසට විනිවිද අරමුණ හමුවනකට පස්සේ ඒ පිළිබඳ දැනීමක් නැතිවෙනවා. මෙහෙම විතර මම කියවත් ඒ මොනවාක් හිතන්නේ නැතුව දැන් ඉන්න කියලා විනාඩි පහක්. ඉතින් හිතන්නේ නැතුව ඉන්න බලන්න. මේක ඉතින් දෙයෙන් නිරාශින් බලන්න පටන් ගන්නවා. මොනම දෙයක් වශයෙන් සංඥාන්තයේ ඉන්නට පුළුවන්කම කියන්නේ රහස්තෝ කෙනෙකුට පමණයි. ඒක සරම්බහරින් නැති දෙයක් කියලා අදහස් කරනවා. සමාධිය ආදී ප්‍රඥා ධර්මයන් දිනු කරලා තියෙන කෙනෙකුට විශේෂයෙන්ම මම පහළ මාර්ග ඵලයක් වශයෙන් ලබලා තියෙන කෙනෙකුට ටික වේලාවක් එන්නේ ඉන්න පුළුවන්. ටික වේලාවක් සමාජ වර්ගවලදී දවසක් දෙකක් කන්නේ ඉන්න පුළුවන්. නමුත් දෙකටම ඉන්නට බැහැ. සිත්විලි එනවා. අවිද්‍යාව නිරුද්ධ කරලා නොතිබෙන සංස්කාර මේ සිිතේ ගලන ස්වභාව වශයෙන් සිදෙන දේ තමයි එකක් නෙවෙයි තමන්ගේ සිිතේ නෙවෙයි සමාසිතේ නෙවෙයි කරගත්තා නෙවෙයි ඒ තමයි සාහසකත් පරදන්නතාවය. එතකොට මේ නාමස්කන්ධයේ තුන පවස්නා වූ විඥානයේ දැනීම කියන එක සමීකරණ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියන දේම ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක තමන්ටම තේරෙන්නට ඕන. මම මගේ කියලා ගත්තේ මගේ තියෙන මොහොතකම සත්‍ය වශයෙන්. මේ මම මගේ කියලා ගන්නට දෙයක් නැහැ නේද කියන කාරණය. මේකටම අවබෝධය යුතුයි. මේ කියන කාරණය තේරුම් ගැනීම නෙමෙයි මම අදහස් කරන්නේ. ඕනෑම කෙනෙකුට පුළා ළමයෙකුට උන කියන කාරණය තේරුම් ගන්න පුළුවන් මතක තියා ගන්නට පුළුවන් තවත් කෙනෙකුට ඒක කියන්නටත් පුළුවන්. හරියට පොඩි ළමයි විභාගවලට පාස් කරන විභාගවල නිලා විභාග පාස් වෙනවා. මතක තියාගන්න මහාන ප්‍රශ්න උත්තරේ වෙනවා විභාග පාස් වෙන එක මේකත් මේ නීති අවශ්‍ය වන්නේ සමාගීන අවබෝධය. අර අත්දැකලා කියවලා දැනගන්න දැනුමයි සමාගී අවබෝධයයි අපිට විශාල පරතරයක් තියෙනවා. ඒ සමාගී අවබෝධයේ නිදී අවශ්‍ය වන්නේ දැනුම සම්ප්‍රඥාන ආදී දේවල් කොටස් හයම ආත්මන වෙන්නේ මම කියන්නේ තමයි ධර්මතාවයක් වෙනා වෙන දෙයක් දෙන්න නෙමෙයි කියන එක සම්මතම අධ්‍යක්ෂරේෂණ අවබෝධ වීගාටි. මේක පිළිබඳව මේ සංඥා මාත්‍රයක් ඇති කර ගැනීම දැනීම් මාත්‍රයක් ඇති කර ගැනීම කිසිසේත්ම සමානවත් නැහැ. ඒ ආකර්ෂණව දුරුකර ගැනීම සඳහා මිනිසා ඒ පිළිබඳ සමාජීය ප්‍රශ්නාවලිය අවබෝධ කරගත යුතුයි. ඕකයි ගැන පස්සත්තම් දීප්තබූ නිමෝකේ කියන ධම්මේ ස්වාස්ථාදාසාරයේ කියන කොට සමාජ සම්මතම යන පමණින් දැන ගැටියෙදි වල දවල් සමාජයේ දක්වලා තියෙන මාත මතකයි තියෙන්නේ. ඒ සමාජයේ ප්‍රඥාවේ මට්ටමටම මේ ධර්මයේ දක්ෂින්න පුළුවන් වෙනවා. සමාජ අවබෝධවත්. ඒකට නාම සංදේම තමයි වේදනාව කියන්නේ. මම මේ කතා කරන්නේ නාම රූප ආත්ම නොවේ කියන එක තේරුම් කර ගැනීමට. මේ ශරීරයේ ඉස්සෙල්ලා ගාගෙන මේ මාගේ කියන විතරම වැඩිමලාවක සිටිනවා. ඒ මලාව ජීවන් සාස්ත්‍රය නැවතන කීපෙදී මෙහෙමයි. අපි වශයෙන් සෝවාන් වෙනකොට ඒක නිසා සෝවාන් ඉත වේලාවක් යනකොට ඒ වේදනාව ටිකින් ටික ටිකින් කාඩ වේලා නිරුද්ධ වෙන ආකාරයක් දක්වනවා. ඒ දක්වනකොට Tamanට තේරෙන්නේ සැප වේදනාව කියනක තියාගන්න පුළුවන් දෙයක් නම් Taman කොච්චර ආසකම. සැප වේදනාව නිකන් හිත කරගන්න බෑ. අපිට ජීවිතය සතුටෙන් ගෑවෙන්නේ නැතුව කිසිම ආකාරයෙන් ඒ රසය පිළිබඳ වේදනාව ඇති කරගන්න බෑ. ආත්මයක් කියලා ගන්නවා නම් මේක මුලාවක්. අපි හිතමු කායික ස්පර්ශයක් බඳලා. සැප වේදනාවක් ලැබීමට බලාපොරොත්තු වෙන කෙනෙක් බොහෝ දෙනෙක් ඔය කායික ස්පර්ශ නිසා තියෙන සැප වේදනාව විඳීමට ආසාවෙන් තමයි කටයුතු කරන්නේ. ඒවත් ආජීවී හෝ අජීවී වස්තු වලින් වලපෙන. එතකොට ඒ අපිට සැප වේදනාව ගැනීමට අවශ්‍ය වෙන ඒ පොත්බ රූපයේ තියෙන කායික ස්පර්ශ වලදී නැත්නම් පුරවන්නේ සැපයුදනාවක් ලබන්න. කොහෙන්ද මේ ඒකයි ස්පර්ශ වන ඒකයි හා සම්බන්ධය දාන සම්පතිය කියලා දාන්නවා. මේ දෙකේ තියෙන ඒ හේතුන්ගේ කොහොම සංයෝගයක් එකතු වුණා කියන තෝරේ ඒ කය තුළින් මුතු වෙන සැපයුදනාව නෙදෙන්න. ඇතුළත් සැපයුදනාව දිගටම පවතින්නේ නැහැ. එතකොට මේ සංවේදනාව විඳිනවා කියන්නේ මම විඳිනවා මගේ විඳිනවා කියලා හිතනවා මගේ වේදනාව කියලා හිතනවා ඒක හිතේ තියෙන හැකියාවක් සමහරවිට හිතේ තියෙන මුලාව නිසා සිතිවිලි වැරදි සංඥාවක් පමණයි ඒක නිසා වේදනාව කියනක හේතු නිසා අපටපත් ධර්මයක් කියලා හිතනවා අනිත් පැත්තෙන් ඇදී තියෙන ඔක්කොම නිරුද්ධ වෙන නිසා දැන් මේ ජීවිතේ පුරා දුනම සම්පූර්ණ බොහෝ දුක් වෙනවා කියනවල් ඒ හැම එකක්ම දැන්නේ ඔක්කොම නිරුද්ධ වෙනවා මේ සැප වේදනාව මමයි මගේ ආත්මය කියලා අපි ගත්තනම් ඒක නිරුද්ධ වීමට පසුව මම කියලා ගන්නට මොනවද ඉතිරවන්නේ දැන් අපි කියන ඉන්නේ සැප වේදනාව ඉන්නවා ඒවා මම මගේ කියලා ගත්තා දැන් ඒ සැප වේදනාව දිහා බලනකොට මොනවද ඉතිරවෙන්නේ මොකක්ද ඉන්නේ ඉන්නත් සැප වේදනාව මමයේ මගේ ආත්මය කියලා ගත්තා දැන් මොනවද ඉතිරලා තියෙන්නේ කියලා නේද මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න සුරක්ෂිත නොවීම නිරුද්ධ වීම කියන්නේ මේ සාපේවා අනාත්මයි කියලා තේරුම් ගන්න ඒකේ තියෙන ධර්මතාවය තමයි වේදනාව උපේක්ෂා වේදනාව කියන්නේ නැත්නම් මේ දෙකත් උපේක්ෂා වේදනාව කියන්නේ ඒක ඇතුළත නැත්නම් දුක් වේදනා දෙකම නැති වෙනවා අපි නැදහස් වේදනාව තේරුම් ගන්නට අපහසු සාමාන්‍ය ධර්මතාවයක් නැති කෙනෙකුට සැපයක්වත් දුකක්වත් නැති ධර්මයක තියෙන නැදහස් වේදනාව දැන් මොන මොකටද සැපයක්වත් නැති දුකක්වත් නැතුව මෙතනක් ඉන්න දුක් වේදනාව ප්‍රාප්ත කරගන්න නැදහස් වේදනාව උපේක්ෂා වේදනාව නැති කියන නැත්නම් සැප වේදනාව ප්‍රාප්ත කරගන්න නැදහස් වේදනාව නැති කියන ඔකිනේ උපේක්ෂිත නැදහස් වේදනාව දිගටම පවතින ධර්මයක් නේ අනාත්ම ධර්මයක්. ඒක උපේක්ෂා වේදනාව නැතිවෙන්න හේතු දෙනවා ඒ හේතු තියෙන්නේ තෝරන උපේක්ෂා වේදනාව ඇතුළේ. විශේෂයෙන්ම දුක් වේදනා දෙන දෙන හේතු නැති බව. සුඛ වේදනා දෙන දෙන හේතු නැති බව කියනවා. ඔය සෝවිසපත් දිනම දිනකොට තියෙනවා අලුත සම්පච්චෝ වෙන පස්සේ ධම්මනේ ගැඹුරු කරුණු මේක තියෙනවා. එතකොට තමන්ගේ ශරීරයේ දෙස බලලා මේ මම මගේ කියලා හිතන එක තමයි හිතේ තියෙන හැඟීම. ඒක තමයි. අනිත් හැම දෙයක් පිළිබඳවත් මගේ කියලා හිතන එක හිතේ හැඟීම. තමන්ගේ ජීවිතයේ මේ මගේගේ මගේගේ කියලා නම් මේ මගේ බව තියෙන ගේනේ. තමන්ගේ සිත දැන් තමන්ගේ හිතක් කරගෙන මගේ ඉදම මගේ ඉදම කියලා නම් මේ මගේ බව තියෙන ගේනේ. තමන්ගේ සිතද තමන්ගේ වාහනයක් කාර්යයක මොඩ් බයිසිකලයක් වෙන දෙයක් කරන මේක මම මගේ කියනවා මොඩ් බයිසිකලේ කාර්යය මම මේ තමන්ගේ ශරීරය අරගෙන මම මගේ කියලා හිතනවා ඒකත් සිද්ධ වෙන තියෙනවා හැඟීමක් විතරයි සංඥාවක් විතරයි ඒක තේරුම් ගන්න බැරි කමක කියන්නේ මොඩකම් කියලා ඒ මොඩකම තියෙන සාකච්ඡා මේ ඔක්කොම මමගේ කියලා උපාදාන කරනවා දැන් සදිසිතින් අල්ලා ගන්න ගමන කරනවා ඒ කියන්නේ සංස්කාරයේ සංස්කාරය යන්නේ තේනවා ඉපදීපදී මෙරි මෙරි යන්නේ තියෙනවා සංස්කාරක තින්නේ තේනවා නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම මේ කර්ම අවබෝධයයි අනාත්ම ස්වરૂපේ දකිනේ. ඊළඟට සංඥා. සංඥා කියන්නේ චේතිතේ කියන එකතරා කොටසක්. සංඥා කියන්නේ හඳුනා ගන්න එක. හඳුනා ගැනීම කියන්නේ වෙන කාරණා රාශියක් කියනවා. දැන් මේක රූපයක් වෙනවට පස්සේ රූපයක් යනවා. ඒක හඳුනා ගන්න ආකාර රාශියක් තියෙනවා. ඒ කියන්නේ හඳුනා අපි හඳුනා ගන්න පුළුවන් එක හොඳයි කියලා, නරකයි කියලා, අවශ්‍යමයි කියලා, කැතයි කියලා. කෙනෙකුට හොඳ එකක් තවත් කෙනෙකුට නරකයි කියලා හිතනවා. කෙනෙක් කියලා හිතන කෙනා තවත් කෙනෙකුට ඒ පිළිකනම අපේ කෙනෙක්. කෙනෙක් මිත්‍රයෙක් කියලා හිතන කෙනා තවත් කෙනෙකුට තවත් කෙනෙක් හඳුනා ගන්න හොඳයි කියලා. ඒක එක්කනාගේ හිතේ තියෙන ස්වરૂප මත ඒ හඳුනා ගැනීම තීරණය. අනිත් එක අපි පස්සේ දිනවල දෙකකින් තියෙනවා. දෙකේ මොලින් අපි
ඊට පස්සේ ඒවා මාර්ගන ආහාර පානයට හරියට වැටෙනවා මම උපසතුලෙ.
මම ගන්න ආහාර පාන එකම ඇතුලේ මේ දරුවාට ලැබුණා. ඒ නිසා ඒ දරුවාගේ කල රෝගයේ වර්ධනය වෙන්නේ. එතකොට මේ වර්ධනය වීමට හේතු පාදක වන්නේ අම්මා ගන්න කනබන ආහාර පාන. ඒවත් සම්බන්ධයෙන් මුලින් අනුන්ගේ ඒ කනබන ආහාර වල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධර්ම හතරයි. අර ප්‍රතිසන්දි විඥානේ මනෝපතේ නිදිලා ඇස්බගෙනකොට අම්මයි තාත්තයි එක දෙවීම නිසා පහළ වූ උදාහරණ කොටස් වල තියෙන්නේ පටලේ දහතු ආපෝ දහතු තේජෝ දහතු වායෝ දහතු කියන කොටස් හතර. දහතු කියන්නේ අර්ථය සත්‍යයේ කුණේ 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 ආත්මයක් නෙවෙයි. පොදු ඇති ඇති නැති නැති වෙන ක්‍රියාදාමයක් කියන එක. එතකොට පටලින් දහතු කියන්නේ මොකද මේක තියෙන රූපයක තියෙන පස්කල ගතිය. කන්නේ කිව්ව කන්නේ රූපයක තියෙන පස්කල ගතියයි පටලින් දහතු කියන්නේ. ආපෝ දහතු කියන්නේ වස්තු ගතිය තමයි ආදී. හේතු දහතු කියන්නේ වස්තු වෙන සිංගල රූපේ. වායු දහතු කියන්නේ සිංගල හැකිරෙන ගතිය ආදී රූපේ. එතකොට ඕනෙන් පන්නේටි කන්නේ රූපයක මේ කොටස් හතරම තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් තමන්ගේ ශරීරය මම ගත්තොත් කියනවා. ඒ ශරීරයේ අම්මේ සිතමනිය කියන මේ විචිකරණක් කොහොමද කල්පනා කරලා තමයි මම දෙයක් සම්සන්දනය කරලා තියෙන්නේ. තමන්ට තේරෙන කර මේ සිතමනිය තියෙනවා. වතුරපතින් ගන්න එකයි ඒක තමයි මේ තියෙන අපෝකටි. ඒ සමයේ තියෙන ප්‍රශ්නයක් හෝ සිද්ධා අල්ලන කොට එක දැනෙනවා. ඒක තමයි තේජෝ ගතිය කියලා කියන්නේ. ඒ සමස්තින් දිගිනවා දැන් හැකිලිච්චේ වේදිකේ මම රැඳෙන්නේ කිදපත් වෙයි ඉතින් නැති දෙම්බන තම ප්‍රේත සම්සන්දනය කරලා දැනගොන ගොර හැකිලි වේදිකේම සමග සම්සන්දනය කරලා පෙතුවත් තමයි මේ මෙතන දෙම්බන ස්වරූපයක් තමයි ඒ සමේ තියෙන දෙම්බන ගතියක ඒක තමයි කියන වාදෝ ගතිය ඒ සම වේදිනා අපේ සම්මෝ ඔය අපහන කමක් වාගේ තත්ත්වයට පත් කරලා සූචනාවයි පත් වෙනාගේ අලුවේ එනවා මේ පස්සෙලන් යන එක ඒ පස්සන ස්වරූපයේ පස්සන කොටස මේ සමේතිය නැත්නම් මේ සම පුරේ පුරේ කියන පොළොට පස්සන කියන ඒ පස්සන කොටස සමේතිය ඒ පස්සන ස්වභාවයෙන් පස්සන කොටස තමයි පටලේය. ඒත් මේ සමේ ජීවන පටලේ ධාතුවක් ආපෝත හදවත් සිංගල ධාතුවක් වාය ධාතුවක් වෙන කොටස් හතර. අනේ මන්නේ ඕනෑම රූපයක් ඇදලා තියෙන මේ මූල ධාතු හතරයි. එතකොට මෞකසේ ඉස්සල්ලාම පිළිසිඳ ගන්නකොටම දීජයක් අනුන්ගේ පටලේ ආපෝ තේජෝ වාය අම්මගේ තාත්තගේ තමන්ගේ මෙහෙයව දකින්න. මෞපස දී බැලුනේ බාහිර වශයෙන් ඇති වූ පටලේ ආපෝ තේජෝ වාය කියන මූල ධාතු වලින් අම්ම කන මොන දේවල් තමයි ආවේ. ශරීර සම්මගේ පෝෂ්‍ය ගුණ තමයි ඒකි. ශරීරය රැඳෙන්නේ. ඒකොට ඒක කොහොමද බාහිර තමන්ගේ ඒවයි තමයි මම කියලා හිතනවා නම් මගේ කියලා තමයි මේක මොනද තමයි. ඊට පස්සේ දැන් මෞකෂෙන් දිනුනා ඊට පස්සේ කවලා බෝලා කරන ඔක්කොම දේවල් ඉතින් කන්න බොන්න දෙන්නේ පැතිරි බාන්තිය වල පරිසරය ඔක්කොම දෙන්නේ. ඒ සත්‍යෙ දීලා දින්න තමයි මේ සත්‍යෙට මේ ශරීරය ගොඩනගලා තියෙන්නේ. ගොඩනගලා තියෙන්නේ. එතකොට අපි කන බොන දේවල් වල තියෙන මොනවද ඔක්කොම පටලියාපෝ තේජෝ වාය මූල ධාතුව. මේ මූල ධාතුව හතරෙන් තමයි මේ ශරීරෙ හැදු. එතකොට මේකේ හයිටිකාගයක් අපේ පටලේ ධාතු බාහිර ආපෝ ධාතු බාහිර තේජෝ ධාතු බාහිර වායු ධාතු සම්මන්නේ සම්මන්නේ කියලා හිතනවා නම් ඒක සිතිවිල්ලක් විතරයි. ඒ වගේම තමයි මේ බාහිර වායු ධාතු සම්මන්නේ නෙවෙයි කියලා හිතනවා නම් ඒකත් සිතිවිල්ලක් විතරයි. ස්වභාවක ධර්ම ස්වභාවක ධර්ම වශයෙන් ඒකේ පවතින එක්කෙනෙක් හස්තියි. එතකොට මේ ශරීරය නරුණ කියලා ඉතින් මනරක් වශයෙන් මොකද එන්නේ? මේකේ තියෙන බාහිර බාහිර පටවිය ආපෝ තේජෝ වායු නම් මේක හැදිච්ච නිසා ඒ අයිතිකාරයන් නම් මේක දෙන්න ඕන අපෝ. බාහිර අයිතිකාරය. ඒ නිසා තමයි ශරීරයේ ඇත්තේ තියෙන කොළඟ බාහිර කොළඟ දෙක තියෙන ශරීරයේ කුපුරනකොට කොන වෙනකොට වචනකොට ආදී වශයෙන්. ඒ කියන්නේ ශරීරයේ ඇතුලේ තියෙන වස්තු කොටස් කොනේ කොනේ යනකොට ආදී වචනකොට ආදී පාස් වෙලා කරෝ බෝරා ගන්නවා පාස් වෙනවා නැවත වැස්ස බාහිර පරිවර්තනය වෙනවා ආපහු වස්තු වලට පරිවර්තනය වෙනවා යනවා. මේ ශරීරයේ කොටස් කොනේ 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 ගියලා පොළොවට වස්සන නැත්තම් කොහෙන්ද ගාලා පිට්ටුවට එමාල් වෙලා දහන් පස්වන මාරුද හත් වෙනවා. ශරීරයේ තියෙන පටලේ කොටස් බාහිර පටලේ තමයි බාහිර දෙනවා. ඒ පටලේ කොටස් බාහිර දෙනකොට ඒ හා සම්බන්ධව තේජෝ කොටසකුත් තියෙනවා. ප්‍රශ්න සූත්‍රයක්. ආපෝ කොටස් යනකොට ඒ හා සම්බන්ධ තේජෝ කොටසකුත් තියෙනවා සූත්‍රයක් කොටසක්. වායු කොටස් යනකොට වායු වාතයේ තියෙනවා සූත්‍ර උෂ්ණ වේද සූත්‍ර ස්වභාවය. ඒ කණින සම්බන්ධ තේජෝ දහතු කොටසක් තියෙනවා. එතකොට මේ ශරීරයේ පතනගත්තම බාහිර පටවියාපෝ තේජෝනි. වැදුනේ වැඩිලා මේ සත්‍යද පස්සලා තියෙන්නේ බාහිර පටවියාපෝ තේජෝ වාගේ. ආ මරණයට පස්සේ ආපෝ මේක දෙන්නේ බාහිර පටවියාපෝ තේජෝ වාගේ. මේක මමමගේ කියලා ගන්නවා නම් මොලා. මම මේ කියන කර්ණ මේකට අවබෝධ වෙන්නේ නැත්නම් කවදාද මේ කියන කාරණා කියන ධර්ම ගම්භීර සත්‍යතාවයේ තේරුම් ගන්න බැහැ. තමන් අවබෝධ කරගන්නට. අනිත් එක මේ කණුවේ සමන්ඩෝනේ විදිහට පවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. හේතුන් ළඟම පවතින දෙයක්. පරිණතයේ හේතු තියෙනවා. කර්මයක් විතරම හේතුවක්. අපි ගමනට ආහාරයක් විතරම හේතුවක්. සිතක් එක්තරා හේතුවක්. හේතුස්වෙන් දේවල් සිතක් එක්තරා හේතුවක්. මේ හේතු නිසා තමයි මේ තරින් උපදින්. අපි අධික්ක සේන්දර උස්නේ මුක්ත දෙන්නේ කියන එකට ඊළඟට මේ මූල ධාතු අතර පටිලාපෝ තේජෝ වායු මූල ධාතු අතර එකක් හරි ඉස්සන් වෙලා වැඩි දියුණු කියන්න දෙන්නක තමයි ඒවා සම්බන්ධතාවයෙන් තියෙන තෝරන. ඊළඟට කර්ම ශක්තියක් කියන කර්මයේ තියෙනකොට නැමේ කණිතක පවතින කාමයේ කියන පරිතික මන්නේ කියලා. ඒ නිසා කර්මයක් තියෙනවා. ඊට අමතරව මේ රූපේ බලනොත් සම්මන්නේ සිතක් බලපන. අපි ශීලම වෙනකොට සන්තෝෂයෙන් ඉන්නකොට මූණේ හරි ප්‍රසන්නයි මේක දන්න. සබහා ගිල්ල කෝදෙන් කුපරණය වෙන මූණේම කඩියල ප්‍රූපක දකින්න සත්තක් වේ. මොකද සිතකම රූපය නැස්සන. එතකොට මේ නීතියේ රූපය ඇතුලේ දේක තියෙනවා මේක. මටපත් වෙනවා ජරාවටපත් වෙනවා. දෙකම වෙලාවට දෙක වෙනවා. හැරෙන වෙලාවට හැරෙනවා. මරිමකට පස්සේ ගොනුන් ගොනුන් යනවා නේද කුණි 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 කියනවා. අපට ඕනෑ විදිහට පවස්සන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ රූපේ. අපි කොච්චර ලස්සනද අපි ලස්සනද කියලා නැත්නම් අගම ලස්සනද නෝන ලස්සනද නෝන කියලා කොච්චර මේකත් ගන්නත් හරියන්නේ ඒ උත්පත්ති ලැබුවා ඒක අපි ඉන්නවා. කොහොමද වතුන් පාට ගෑවට ඇතුලටත් ඉන්නවා. එතකොට අපි ගමු කියන්නේ මොකක්ද සත්‍යයේ පස්සේ ඉන්න කියලා කොච්චර කෙච්චෙන්ද නේදුවා. එතකොට මේ ඇටි ඇටි නැති නැති යන රූප කොටස් මම ගෙවි කියලා හිතනවා නම් ඒ මම මගේ කියලා හිතන්නේක පෙරලිපන රූප කොටස් මම මගේ කියලා හිතන වෙනකොට හිතනකොට නැතිලා කියනවා. ඒක මම මගේ කියලා හදන්න රූපේ කිසිවක් නෑ. මේක පිළිවෙලට දකින්නද බෑ. සමාධිය ප්‍රඥාව කියනකොට විදර්ශන වශයෙන් දකින්නකොට රූපේ නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරයේ දකින්නට පුළුවන් කායික වශයෙන් දකින්න පුළුවන් මානසික වශයෙන් අවබෝධ වෙනවා. ශාරීරික වශයෙන් ඒක දැනෙනවා. ඉතින් මේ රූප කොටසේ මතු පිට තියෙන හැම ස්වරූපයකම තමයි මේ හැමදෙකම ප්‍රයෝගික තියෙන්නේ. අපි හිතමු මේ මතු පිට තියෙන හැම සත්‍යයේ පිච්චිල වෙනස් කරලා කියන්නේ. නැත්තම් ඔය රසායන ක්‍රියාවලිය මොකක් හරි වැදලා ඒක විදූත ප්‍රතිපත්ත නැහැ කියන එක. මතු පිටහන්. ඒකවලට දැන් ඔය ලොන් කරන ක්ලියර් කරන ආශා කරන බඳා ගැනීම ගන්න ඔය එකක්වත් දෙන්න කොට කරන්නට පියාකල්ලන්න බස් යන්න සත්‍යයි. අනගත නැමෙති සත්‍යයි පස්සෙන් කියන්නේ. ඒ මතකිට හමේ කියන්නේ අර මූල ධාතු හතර තමයි. මතකිට ප්‍රශ්නේ තියෙන්නේ. ඒක දන්නේ නැති කෙනා නිසා තමයි මේකට ප්‍රයවදින්නේ. ඉතින් මම බලන්නත් ඒ ශරීරයේ ඇතුළේ තියෙන ඔක්කොම පොනක කොටස් වලින්. අසෝචිරවත් ගණන්, මෝත්‍රා භෝතය ගණන්, බඩවැල් විහාර ගණන්, මස් සාත් ගණන්, මේද සක්තු ගණන්, දෙහි ආරණ්‍ය පොණු කෙල සෙන්නල් පෙට්‍ර පෙරව ආදී ඉනි ධාමයේ මතු පිට හැමෝම වහලා තියෙන්නේ මතු පිට හැම ගැලුම්කට පස්සේ ඇතුලේ සෑම කොට සම්ම පිටු සෑම කොට සම්ම දුබලයි සෑම කොටක්ම ඇල්ලුවොත් තමයි මතු කොටන්න මෙහෙමනවා මතු පිට සම්ම ගැලිනවා ගන්නේ අපි ආශා කරන මේ ශරීරයේ අපේ තුන්කෝ මතු පිටේ තියෙන සම ගැලුණා නම් එහෙම ඒක කල්නම් නේද බැගෑ වුණා සෝදන්න තියෙනවා අල්ලුව ඉතින් කොත් තමයි දුන්නා ඒ සත්‍යයෙන් ශරීරයේ සත්‍යයක තේරුම් ගන්න ඉතින් මේ තේරුම් ගන්න මේ ශරීරයේ මම කියලා හිතන මගේ කියලා හිතනවා නම් ඒක මුල සම්මත වන විදිහට පවත් ගන්න ගැත්තේ ඒ සම නිසා පවතින නිරන්තරයෙන්ම නිරෝධී යනවා ඒකේ මූල ධර්මවත් අපිට ඒවාගේ කරුණ හැගේ තව බෝධි වෙනකොට මේ රූපේ මම කියලා මගේ කියලා ගන්න එක මූලකමක් කියලා තේරෙනවා. එතන මූලකම හැරෙන්න දෙයක් නෑ මම මගේ කියලා ගන්න. කියලා ගන්න තුර තියෙන අනිත් සංකල්ප කරමාවිද්‍ය. ඒක නිසා ඒ අවිද්‍යාව සමමද්දරතෝ නැති කරගන්න සාදු කරගන්න තමයි මේක ධර්ම දේශනා අහන්න. එතන නිවෙන පොත්පත් එකෙන් කරුණ නම් පොත්පත් කියවන්නේ දන්නා සමගලට සාකච්ඡා කරන්නේ එහෙම කරගති කරගත් දැනුම සම්මානීයව අවබෝධයක් බවට පරිවර්තනය කරගන්න සමාජයේ අවබෝධයක් බවට පරිවර්තනය කරගන්නවා කියන එක මම මේ කරුණ ධනෙ නිසා සම්මානීයව තේරුම් ගන්න මේවා මෙහෙමමයි වෙන දෙයක් නෙවෙයි දැන් මානසිකව මතක තියාගන්නවා කියන එක හරි ඒක තේරුම් ගන්නවා කියන එක නෙවෙයි කතා කරන්නේ මමන්තම අවබෝධයක් පැහැදිලිවට පෙනීලා තියෙනවා. ඒ රෝගේ ගැන මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. මේ සිත කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා සමන්තම තේරෙන් ගන්නවා. අන්නේ තේරුම් ගත්තාට පස්සෙ මේ අවබෝධය බහ බුද්ධත්න භාවනාවෙන් ප්‍රායෝගික අත්දැකීමක් බවට පරිවර්තනය වීම තුළින් තමයි සමන්න පුළුවන්කම තිබුණේ සංස්කාර දෙකෙන් දෙන්නේ. ඉතින් නිදර්ශන භාවනා කරන කෙනෙකුට මේ රූපස්කන් දෙක සම්පූර්ණයෙන් ඇතුලේ තියෙන කියන ආකාරය දකින්න පුළුවන්. දකින්නකොට ඇතුලේ තියෙන කියන රූප කලාප දෙක රූප කොටස් වල මම ඒ කියලා කරන්න තියෙනවා කිසිම නොවන ආකාරය දකින්න පුළුවන්. එහෙම දකින්නකොට රූපේ නිරුද්ධ වෙනවා. ඇහැට රූපේ කියන නැතුව රූප නිමිති නොපෙනෙනවා. ඉස්මහාරයට පස්සේ එතකොට මේ ඉස්මහාරයට පස්සේ අවස්ථාව කය කියන එක සමාන්‍ය කියලා ගන්නට දෙයක් ඒක දා ඉතුරු වෙලා නැති නිසා ආත්මයක් නොවේ කියලා අවබෝධය පරිසරයෙන්. එතකොට සිතිස දෙන්නම පමණක් බව තියෙන්නේ අර ස්වරූපයේ දෙන්නම ස්වරූපයේ ඒක මම මගේ කියලා ගත්තත් ඒක නිරන්තරයෙන් පවතින්නේ ඒක තියෙනකොට මම මගේ කියලා ගත්තත් ගන්නට පුළුවන් වුණා ඒක නිරුද්ධ වෙලා නිරුද්ධ වෙලා ඉස්සරහට මේකෙත් මම මගේ කියලා ගන්න දෙයක් ඉතිරවන්නේ නැහැ නේද කියන ප්‍රහේලික පස්සට අවබෝධයෙන් ඇති වෙනකොටම ඒ ධර්මයක් කරගෙන ඉන්නවා නාම රූප ධර්මය මේ ආකාරයෙන් නිතරම යනකොට නම් මේ තුගත්පත් ඒ බුද්ධලේ කාත්මයක් නැතේ රූපය ඇතුළත් ඒ වගේ අසත්ත බුද්ධලාවන්නේ කියලා ගන්නට කිසි දෙයක් නැත් මේ සියල්ලම ආත්මය කියලා නම් දසේ පැහැදිලිවත් දෙකේ වතුනේ චිත්ත නිවිලාමකට පත් වෙනවා මේ නිවිලාමකට අපි කියනවා නිවන චේතක පත් වෙනවා කියලා මේ කපාල මාත්‍යම් වෙදී තමන් සරල වශයෙන් අද්වැදිනේ ආකාරයක් අපි කියන්නේ එතකොට මේ විදිහට නාම රූප අවබෝධ කරගන්න මේ දක්වා කියන ලද ධර්ම කාරණාවල ප්‍රතිසාරංශය මේකයි මොන ලැබුණද මගේ ආත්මයක් නෙවෙයි කනවා මම කියන්නේ දැන් හැදිනවා දෙකේ දෙකේ ආකාර රාශියක් තියෙනවා ඒ රාශිය දැන් අපි නාම රූප දෙක ගැනයි කතා කරන්නේ රූපේ කියන රූපේ තමයි තමයි ශරීරයේ නාමයේ කෙනෙක් මේ සිද්ධිය කොටස් හතරක් තියෙනවා වේදනාව සංඥාව සංකාර විඥාන ඔක වෙනස් ආකාරයෙන් පස්සේ වේදනා සංඥා චේතනා මානසිකාර කියලා තියෙනවා ඒක නැති ඒක මතක නැති වුණත් අර වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරටමයි නාමය කියන්නේ කියන එක තේරුම් ගන්න. මේ එක එක ස්කන්ධයක් කරනවා මාර්ග වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය ආදී එක එක ස්කන්ධයක් කරන ඒවා හේතු නිසා මේ විදිහට අරගන්න බල ධර්මයි මම නෙවෙයි මගේ ආත්මය කියලා ගන්නවා නම් මේක මොනවාක් මම මගේ දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගන්න නාම ස්කන්ධය තුළ ආත්මය සංයෝග පිළිගන්නේ බොහෝ විට ඒක ඉස්සරහ යන විශේෂ අවධානයක් යොමු කරලා තමයි තේරුම් ගන්න මේ නාම ස්කන්ධයේ කිසිම ආත්මය දැක්වන්නේ නැහැ. රූපස්කන්ධය ගන්න රූපස්කන්ධය ගත්තම රූපත දැකෙන අවස්ථාවේ තත්ත්වය බලන්න ඒක වැඩෙන ආකාරය දකින්න කොහොමද වැඩිම කියලා දැන් මේ සම්පේත පස්සලා සිටින්නේ කොහොමද කියලා දකින්න මැරුණට පස්සේ මේකට මොකක්ද වෙන්නේ කියලා දකින්න මේ ශරීරයේ හැදලා තියෙන මූල ධාතු අතරින් බැටරිය ආපෝ තේජෝ වල මේ මූල ධාතු අතර හැදෙන ශරීරයක් කියලා දෙයක් නැති බව දකින්න දැන් උදාහරණයක් වශයෙන් අපි අත කියලා ගත්තොත් මේ අත කියන සත්‍ය වශයෙන් කියන්නේ ඔය කොටස් තාංශිකකතුවක් නම්මන මාසන ආකාරය මේ අපකටු මේ ආදී කොටස් තාංශිකකතුව මේ තැන කොටසන්න මූල අනාත්ම ස්වභාවයෙන් පිළිබඳ පැහැදිලි දර්ශන තමයි අවබෝධයක් ඇති වුණා නම් භවනා කරන විට මේ නාම ධර්මයන්ගේ අවබෝධය සහ රූප ධර්මයන්ගේ අවබෝධය දෙකෙන් පිළි. ඒක සිදුවන්නේ පාඩම්. ඔය කියන විදිහට ප්‍රතිපත්ති රූප ධර්මයන්ගේ අවබෝධය සහ නාම ධර්මයන්ගේ අවබෝධය දෙකෙන් පිළි. නිවන අත්දකින්නට පුළුවන් වෙනවා. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ නැත්ත කවදා හෝ දවසකදී මේ භවයේ මන්නටත් පුළුවන් මත භවයක නිවන්නටත් පුළුවන් ඒකේ නැත්නම් මත බුද්ධ ශාසනයක නිවන්නටත් පුළුවන් මේ නිවන ලැබීම සඳහා මේ අසනරඳ ධම්මයේ ඇදීමේ උත්තර ශක්තිය ඒ වගේ මේ යන මේ අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගැනීමේ මේ 15 ඒ අවබෝධමය ඥානයත් නිත්‍ය වශයෙන් හේතු වශනාව වෙනවා ඇතිසේ හේතු වශනාව වීම තුළින් මේ එකත් මොනිෂම සිවට මාස්නව ශක්තිය උදා වේවා කියලා අවශ්‍ය සමය කරලා ආශිර්වාද කරලා මම දේශනාව දැන් ඉම කරනවා දෙවියන් දෙකින් දෙමව අපාසත් තාටි කියන පාඩේ දෙමව අපාසත් තාටි බොම්මන් තාලේ මානවගමෙන් සම්පත්තියේ සමින්නතු සුපත්තේ ආනිවසර දේවා.